නිවේදනය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා විසින් 20/23/11/13 වන දින පැවැත්වීම නියමිත 20/24 වර්ෂයේ සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේ වැඩසටහනට අදාළ ආරාධනා පත්‍ර සියලුම කරු මන්ත්‍රීවරුන්ගේ විද්‍යුත් ලිපිනයන් වෙත මේ වන විට යොමු කර ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මා දැනුම් දී ඇති බව මෙම ගරු සභාවට දන්වන කැමැත්තෙමි.
මෙම වාර්තාව මධ්‍යම තරුණිය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ සේ මම යෝජනා කරමි.
කරු මහජන ආරක්ෂක මහත්මයා.
351 අධිකාරී වූ ආගමික හා විගාමික පනතේ 23 වගන්තිය සමග කියවිය යුතු 52 වගන්තිය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 20/23 නොවැම්බර් 7 දින සාදන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක ආරක්ෂක සභාවෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැනීම ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව.
ගරු කථානායකතුමනි, 2024 සඳහා විසර්ජන පනත් කෙඳුප්පත සහ 24 සඳහා ජාතික අයවැය කාර්යාලයේ වාර්ෂික වැඩසටහන ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, සෞන්දා ඉදිරිපත් කරන අයවැය වාර්තාවට ප්‍රකාරව පුනරාවර්තන වියදම රුපියල් බිලියන 3860 කුත් ඊළඟට සමාවෙන්න විසර්ජන පනතේ අනුව පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 5354 කුත් මූලධන වියදම් රුපියල් බිලියන 2473 කුත් හැටියට මුළු එකතුව රුපියල් බිලියන 7833 ක ඇස්තමේන්තු අපි කාර්ක සභාවේ අනුමත කරා. ඒකට කොහොමද ආදායම ලබා ගන්න කියන එක ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට සෞන්දා ප්‍රකාශ කරයි. හැබැයි ඒ කරන ප්‍රකාශයට ප්‍රකාරව ණය සීමාව හැටියට මේ පාර්ලිමේන්තුව අනුමැති කරන්න අපේ කාර්ක සභාව අවසර දීලා තියෙනවා රුපියල් බිලියන 3900. මොවිසුති
මහජන පෙත් සම්පිලිගන්නේ ප්‍රසන්න රණතුංග මැතිතුමා.
කරු කථානායකතුමනි, කඳාන පොල්පිටි මුකලාන ජයමාවතේ අංක 403-1 ස්ථානයේ පදිංචි KSR වීරසිංහ මහතාගේ තිබෙන පෙත්සම් පිළිගනිමි.
මොහන්ද සිල්ලා මැතිතුමා.
කරු කථානායකතුමනි, හපුගල බටුවන්ත උඩා පාර යුනිවර්සල් සිටි අංක 225 ස්ථානයේ පදිංචි KVVCK විතානගේ මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්න.
පෙත්සම් මහජන පෙත්සම් පිළිගන්න කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු තිස්ස අත්නායක මැතිතුමා ඇබ්සන්ට්. මිලාන් ජයතිලක මැතිතුමා
නැත සර්,
ඇබ්සන්ට්. චාල්ස් නිර්මලනාදන් මැතිතුමා
නැත සර්.
සමන් පිය හේරත් මැතිතුමා සමන් පිය හේරත් මැතිතුමා
අහනාගරු කතරගම
බුද්ධ ශාසන ඇමතුමා පිළිතුරු දෙනවා.
ගරු කථානායකතුමනි, ආයක මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 වර්ෂයෙන් පසු දේශපාලන පරිගැනීමට ලක් වූ බවට ලිඛිත දැනුම් දීමක් කිසිවෙකුත් ඉදිරිපත් කර නැත. ආ2 අදාළ නොවේ, ආ3 අදාළ නොවේ, ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම ඔබතුමාය මං ඉස්සෙල්ලාම අහන්නේ විශේෂයෙන්ම TB ඒකනායක මැතිතුමා සංස්කෘතික අමාත්‍යවරයාව සිටි කාලේ මම හිතන්නේ මේම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ සහ සංස්කෘතික අරමුදලෙන් විශාල සේවක සංඛ්‍යාවක් බඳවා ගන්න ලැබුවා. එතකොට මම හිතනවා ඊට පස්සේ නැවත ආණ්ඩු පෙරලිය සමග මේ සියලු දෙනාටම ගෙදර යන්නට සිද්ධ වුණා. ඒ වගේ සමහර පත්ති මිශ්‍ර කරලා තිබුණා. සමහරක් අයගේ පත්ති මිශ්‍ර කරලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම ඔබතුමාගේ මෙන්න මේ කාරණේ තමයි මට දැනගන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් දැනට ඒ කාලේ බඳවාගත්තු කිසිම කෙනෙක් මේ වෙදි සේවයේ නැද්ද කියන කාරණේ ඔබතුමෙන් අහන්න කැමතියි.
ඒ කාලේ බඳවාගත්ත අය සේවයේ ඉන්නවා.
ගරු අමාත්‍යවරේ මම හිතනවා මේ අයට විශාල ඇත්තටම අසාධාරණයක් සිදු වූ පිරිසක්. මේ 2015 වර්ෂයේ දේශපාලන පළිගැනීම් වලට පවා ලක් වෙලා විශේෂ ස්ථාන මාරුවීම් පවා ලැබුණා. ඉතින් ඇත්තටම ඒ අය සම්බන්ධයෙන් මම හිතනවා මේ වෙද්දී වාර්තාවක්වත් මේ අමාත්‍යංශය තුර නැද්ද කියන කාරණේ තමයි ඔබතුමාෙන් දැනගන්න කැමති.
ඔබතුමාට දුන්න පළවෙනි උත්තරේ ලිඛිත පැමිණිලි මෙතෙක් ලැබී නැත කියලා. ඒ අයට තියෙනවා නම් එහෙම අසාධාරණයක් වෙලා ස්ථාන මාරුවීම් පිළිබඳව කරුණා කළ ලිඛිතව ඉදිරිපත් කරන්න අපි සූදානම් ඒ පිළිබඳව සොයා බලන්න. සාධාරණයක් ඉෂ්ට කරන්න.
හරි ගරු අමාත්‍යතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ විශේෂයෙන්ම මේකට සම්බන්ධ නැතත් විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ටැම්පිට විහාර සම්බන්ධයෙන් අද මේ වන විට බරපතල මම හිතනවා අර්බුදයකට ලක් කරලා තියෙන මම ඒක ඔබතුමාට දොස් කියනවා නෙමෙයි. නමුත් තියෙන මූල්‍යමය තත්ත්වයක් එක්ක මේ ටැම්පිට විහාර ප්‍රසංස්කරණ කරගැනීමේ කටයුතු විශේෂයෙන්ම අඩාල වෙලා තියෙනවා. කොංගහගෙදර විහාරස්ථානේ ගත්තොත් එහෙම කොංගහගෙදර විහාරස්ථානේ ටැම්පිට විහාරස්ථානේ මේ වෙද්දි ගරාවැටීමකට ආසන්න තත්ත්වයට ලක් වෙලා තින්නේ. අනෙක් තැන්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල තියෙන ටැම්පිට විහාර මේ වගේ විශාල අනතුරකට භාජනය වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා ගන්නා වූ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැනගන්න කැමතියි.
අර කතානායකතුමනි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශාල මුදලක් ස්ථීර සාවර තැන්පතු යටතේත් අරමුදල් යටතේත් පැවතුණා. ඒ මුදල් අපිට නැති වුණා 2019. ඒ මුදල් තිබුණා නම් මේ තත්ත්වය උදාවන්නේ නැහැ. දැන් ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මේ ටැම්පිට විහාර පමණක් නෙමෙයි අපේ රටේ සෙල්ලිපි ගණනාවක් තියෙනවා ඒවා විනාශ වෙලා යනවා. පෞගිය කාලේ අපිට ලැබුණේ නැහැ ඒ ප්‍රතිපාදන අවශ්‍ය ප්‍රමාණයක් ලැබුණ නැති නිසා ලබන අවුරුද්දේ විශේෂ වැඩපිළිවෙලක් මතින් තැම්පිට විහාර සහ සෙල්ලිපි සංරක්ෂණය කිරීමේ අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපි ගරු මන්ත්‍රීතුමාටත් දැනුම් දෙන්නම් ඒ වෙන විට එතුමාලගේ ප්‍රදේශයේ එවැනි කටයුතු සිද්ධ වෙනකොට.
හරි. මාගෙන් ගරු ඇමතුමනේ, සංස්කෘතික අරමුදලේ තිබුණේ මුදල් වලට මොකද උනේ කියන කාරණේ අපිට දැනගන්න පුළුවන්ද?
දැන් ප්‍රශ්න නම් අහලා ඉවරයි ප්‍රශ්න දෙක. නමුත් මේක නීතිය ඉස්සරහා තියෙන ප්‍රශ්නයක් නිසා ගරු කතානායකතුමනි මේ පිළිබඳව උත්තර දෙන්න වගකිය යුතු ඇමතිවරයෙක් හැටියට හරි ඉදිරිපත් වන්නේ නැහැ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු අජිත් මහන්නපෙරුව මහතාගේ පාර්ලිමේන්තු සේවය 20/23/10/19 දින සිට සති 4කට අත්widetilde ඇති බැවින් ඒ මහතා විසින් අසා ඇති මෙම ප්‍රශ්නයේ ඉදිරියේදී එතුමාට ඇසිය හැකි වෙන පරිදි වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. 6 ප්‍රශ්නේ ඉම්රාන් මහරුෆ් මැතිතුමා.
ගරු කතානායකතුමා අහනවා ප්‍රශ්නේ.
ඔව් කැමතිතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය A1 අනුමත සේවක සංඛ්‍යාව 503යි, සේවය නියුතු සේවක සංඛ්‍යාව 447යි. අදාළ තොරතුරු මේ සමග සභාගත කරනවා. A2 වෛද්‍යවරුන් සංඛ්‍යාව සිංහල මාධ්‍ය 56, දෙමළ මාධ්‍ය 3යි. හෙදියන් සංඛ්‍යාව සිංහල මාධ්‍ය 134යි, දෙමළ මාධ්‍ය 6යි. A විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ලේඛනය මගින් සහ අවසන් සේවා ස්ථානමාරු ලැයිස්තු මගින් පිරවීමට මෙන්ම විදේශ පුහුණුව නිමවා පැමිණෙන වෛද්‍යවරුන්ගෙන් රාජකාරිය ආවරණය කිරීම පදනම මත අනුයුක්ත කිරීමට කටයුතු කරනු ලැබේ. වෛද්‍ය නිලධාරී පුරප්පාඩු අනුමත වෛද්‍ය නිලධාරී සංඛ්‍යාව හා සේවා ප්‍රමුඛතාවය පදනම් කරගනිමින් ඉදිරි පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරී ස්ථානගත කිරීමේදී සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. හෙද පුරප්පාඩු මෙම රෝහලේ හෙද සොයුරියන් 3ක් සහ 1 හෙද නිලධාරී පුරප්පාඩුවක් පමණක් පවතින අතර ඉදිරියේදී යෝග්‍ය පරිදි සේවා අවස්ථා සලකා පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලැබේ. ඈ පැන නොනගී.
நன்றி சபாநாயகர் அவர்களே. என்னுடைய முதலாவது கேள்வியாக முதலிலே புதிய சுகாதார அமைச்சருக்கு எனது வாழ்த்துக்களை இந்த நேரத்திலே தெரிவித்துக் கொள்வதோடு குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே கிண்ணியா தல வைத்தியசாலையிலே சுமார் 100,000+ அதிகமான நோயாளிகள் அந்த வைத்தியசாலையை நம்பி இருக்கின்ற சந்தர்ப்பத்தில் இந்த வைத்தியசாலையிலே பல குறைபாடுகள் காணப்படுகின்றன. நினைக்கின்றேன் இந்த பாராளுமன்றத்திலும் இது சம்பந்தமாக பல விடயங்கள் பேசப்பட்டிருக்கின்றன. இருந்த போதிலும் இந்த வைத்தியசாலையிலே விசேட மகப்பேற்று வைத்தியரோ அல்லது விசேட குழந்தை நல வைத்தியரோ இல்லை என்பதை கௌரவ அமைச்சர் அறிவாரா என்றொரு விடயத்தை கேட்பதோடு விசேட வைத்தியர்கள் உட்பட ஆளணி குறைபாடுகள் நிவர்த்தி செய்வதற்கு மத்திய அரசாங்கம் அத்துடன் கிழக்கு மாகாண சுகாதார அமைச்சு எடுத்துள்ள நடவடிக்கைகள் போதுமானதா என்ற விடயத்தையும் இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு அது பற்றி அங்குள்ள குறைபாடுகள் காரணமாக அதை நிவர்த்தி செய்வதற்கு கௌரவ அமைச்சர் அவர்கள் ஏதாவது நடவடிக்கை இப்பொழுது எடுக்க முடியுமா என்பதையும் இந்த இடத்திலே நான் கேட்க விரும்புகின்றேன்.
ඔබතුමාගේ සුභපැතුමට ස්තුති මන්ත්‍රීතුමනි. ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ කන්තලේ රෝහල ගැන ප්‍රශ්නේ තියෙන්නේ. යා එතකොට මේකේ සමහර අපි පැහැදිලි කළ පරිදි අඩුපාඩු කීපයක් තිබෙනවා. කන්සල්ටන්ට්ස්ලා 12 දෙනාගෙන් 6 දෙනා ඉන්නේ. මේ වතාවේ ලයිස්ට්ුවෙන් අපි කිහිප දෙනෙක් යවන්නට උපදෙස් ලබා දීලා තිබෙනවා. වෛද්‍ය අනිත් ප්‍රධාන අඩුව තියෙන්නේ වෛද්‍යවරුන් ඉන්න 70ක කාඩ් එකෙන් 50 දෙනා ඉන්නේ. මේ වතාවේ අපි වෛද්‍යවරුන් කිහිප දෙනෙකුත් යොමු කරන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. ඉතින් ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරු රට හැර යන නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුවක් තිබෙනවා. ඉතින් ඔබතුමාගේ පළාතේ ප්‍රධාන සේවා සපෙන් රෝහලක්. ඒකට අවශ්‍ය පරිදි අපි උදව් කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා. අපිට මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම පුරවන්න බැරි වුණත් පුළුවන් ඉන්න අය අතරින් අපි උපරිම ප්‍රමාණයක් ලබා දෙන කටයුතු කරන්නම්.
என்னுடைய இரண்டாவது கேள்வியாக திருகோணமலை மாவட்டத்திலிருந்து மருத்துவர்கள் இடமாற்றம் பெற்று செல்லும் பொழுது அதற்கு பதிலாக இன்னுமொரு வைத்தியர் நியமிக்கப்படாமல் இடமாற்றம் பெற்று செல்லுகின்றார்கள். இது குறிப்பாக வைத்தியசாலைகளிலே அதாவது குறிப்பாக கஷ்ட பிரதேசங்களிலே சேவையாற்றுகின்ற வைத்தியர்கள் இடமாற்றம் சென்றதற்கு பின்னர் அந்த வைத்திய சாலைகளுக்கு வைத்தியர்கள் இல்லாத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. கௌரவ அமைச்சர் அவர்களே, குறிப்பாக நான் கேட்டது போன்று இன்று லட்சக்கணக்கான மக்கள் பயன்படுத்துகின்ற வைத்திய சாலைகளிலே இன்று மகப்பேற்று வைத்தியர் இல்லாதது என்பது உண்மையிலே மிக குறைபாடாக காணப்படுகின்றது. ஆகையால் இந்த இடமாற்றம் பெற்று சென்ற வைத்தியர்களுக்கு பதிலாக வைத்தியர்கள் வராமல் இருக்கின்ற ஒரு நிலைப்பாடுதான் எங்களுடைய திருகோணமலை மாவட்டத்திலே காணப்படுகின்றது. ஆகையால் மிக விரைவில் இந்த குறைகளை நிவர்த்தி செய்வதற்கு ஏதாவது நடவடிக்கைகளை முன்னெடுக்க முடியுமா என்பதையும் இந்த இடத்திலே கேட்க விரும்புகின்றேன்.
ගරු කථානායකතුමනි, මෙතුමාගේ ප්‍රශ්නේ ඇත්තරම ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියේම පර්යන්ත සහ පාර්ශ්වීය රෝහල් සඳහා බලපාන කාරණයක්. ඉතින් වෛද්‍යවරුන් අඩුවක් තිබෙනවා, රටහැර යාමත් ටිකක් වැඩි වෙලා තිබෙනවා, ඔබතුමා දන්නවා. මේ වතාවේදී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේදී විශේෂම කන්තල් රෝහල පිළිබඳව අවධානය යොමු කරන්න උපදෙස් ලබා දීලා තියෙනවා. අනෙකුත් පර්යන්ත රෝහල් වලට පාර්ශ්වීය රෝහල් වලටත් හැකි විදියට අපි ලබා දෙන්නම්. හැබැයි ඉදිරි වසර දෙක තුනක කාලෙතුදී අපිට පුළුවන් වෙයි අලුතෙන් එකතු වෙන පිරිසත් සමග මේ සමහර ප්‍රධාන ගැටලු විසලා දෙන්නට.
ගෞරවනීය ස්තුති. ප්‍රශ්නාංක 7 ගරු ඩී වීරසිංහ මන්ත්‍රීතුමා. ඇබ්සන්ට්. මදුර විතානගේ මන්ත්‍රීතුමා. විපක්ෂ නායකතුමා.
මම මේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමාගෙන් අමාත්‍යතුමාගෙන් අවසරයක් ගත්තා. එතුමා එකඟ වුණ හිඳ මං අහන්නේ, කමක් නැහැ නේද? ගරු අමාත්‍යතුමනි, දැන් අපිට පේනවා NMR එකේ යම් යම් වෙනස්කම් අපි හිතන විදිහට සාධනීය ප්‍රගතිශීලී වෙනස්කම් සිදු කරමින් යනවා. මම ප්‍රාර්ථනා කරනවා ඒවයින් නිවැරදි පිළිතුරු ලැබේවා කියලා, විසඳුම් ලැබේවා කියලා. So I want to congratulate you. Right. හැබැයි මේ NMR එකේ CEO වෙලා හිටපු පුද්ගලයව ඇත්ත වශයෙන්ම එයාගෙන් සිදු වෙලා තියෙන අක්‍රමිකතාවයන් මමත් ඔබත් මුළු රටම දන්නවා. විශේෂයෙන්ම අර ප්‍රතිදේහ ප්‍රශ්නේදී Human Immunoglobulin issue එකේදී. දැන් වැඩේ තියෙන්නේ CEO වුණු පුද්ගලයා ආපහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගේ මට තියෙන ආරංචි හැටියට MOH සේවයට ගිහිල්ලා තියෙනවා. එහෙම කොහොමද වෙන්නේ? මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ NMR එකේ අන්ත දූෂිත අන්ත හොරකම් ක්‍රියාත්මක කිරීම සඳහා මුලපුරුපු CEO කමින් අයින් කරපු එක හරි. නමුත් එයාව ආපහු මේ රටේ රෝග නිවාරණ ශේෂ්ත්‍රයේ මට පේන ඔබතුමියත් ඔලුව වරනවා මේ එකගතාවේ කොහොමද යමන්නේ ඒකලොංග සේවයට. මං ඉල්ලීමක් කරනවා මේක පිළිබඳව මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන්, ඒ වගේම MOH සේවය කියන්නේ මව්වරුන්ගේ මාතෘ සහ ළමා සෞඛ්‍ය, ඒ ශේෂ්ත්‍රයට අසාධාරණයක් කරන්න එපා. මේක පිළිබඳව ඔබතුමා දැන් ඔය NMR එකට අපි විශ්වාස කරනවා. ડોક્ટર විජේ වික්‍රම පත් කරපු එක හොඳ දෙයක්. ડોક્ટર ආනන්ද විජේ වික්‍රම මේ NMR එකේ CEO අයින් කරපු එක හොඳ දෙයක්. හැබැයි එයා ආපහු MOH මේ මාතෘ ළමා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට යොමු කරපු එක ඒකට මම දකින්නේ හරි දෙයක් හැටියට. ඒකට තීන්දුව ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
මනිය උතුමාට බොහොම ස්තුතියි සුභපැතුම් පිළිබඳව. ඒ වගේම අපි ඔබතුමාලා සෑම කෙනෙකුගේම සහයෝගයත් බලාපොරොත්තු වෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් සෝ අපි ඔබතුමාට සඳහන් කළ පරිදි නැවත කැඳවලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ වෘත්තියෙන්. නමුත් තාම වගකීම් භාර දීම පිළිබඳව අවසන් තීන්දුවක් අරගෙන නැහැ. මෙතුමා කියපු කරුණත් සැලකිල්ලෙන් ඉදිරි කටයුතු කරන්නම්.
අදුරු විතානක මන්තුමාගේ ප්‍රශ්නය අහන ආයෝජන ප්‍රවර්ධන මන්තුමාගේ
ආහාර ගරු කතානායකතුමනි
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මේ අපි මේ බොහොම මහන්සි වෙලා මේ ප්‍රශ්නයක් දැම්මෙන් පස්සේ ඇමතිවරු ගොඩක් වෙලාවට මේ වෙලාවට එන්නේ නැහැ. ඉතින් අපි කඩකාටු වෙනවා. මොකද අපි
සභානායකතුමා උත්තරයක් දෙනවද?
මේ ඇමතිතුමා එනවා කියලා පණිවිඩයක් දුන්න මට
එතුමා එනතුරු සභාව තියාගෙන ඉන්න
පුළුවන් කමක් නැහැ. කල්ලිලා සිටිනවා.
කුමාර්සි රත්නායක මන්ත්‍රීතුමා අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අහන ගරු කතානායකතුමනි
අධ්‍යාපන ඇමතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි කුමාර්සි රත්නායක ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට පිළිතුර ජාතික පාසල් සංඛ්‍යාව 396යි පළාත් පාසල් සංඛ්‍යාව 9915යි එකතුව 10311යි. උතුරු පළාතේ අක්‍රියව ඇති පාසල් 109ක් පළාත් පාසල් සංඛ්‍යාව තුළ ඇතුළත්ව ඇත. ප්‍රශ්න දෙක පිළිතුර ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව ජාතික පාසල් අතරේ 309යි පළාත් පාසල් අතරේ 6328යි එකතුව 6437යි. ඒ වගේම වැඩ බලන විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව ජාතික පාසල් අතරේ 87යි පළාත් පාසල් අතරේ 3478යි එකතුව 3565. ප්‍රශ්න තුන පිළිතුර වැඩ බලන විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව බස්නාහිර පළාත 235යි මධ්‍යම පළාත 564යි සබ්‍රගම පළාත 505යි වයඹ පළාත 414යි ඌව පළාත 364යි උතුරු මැද පළාත 355යි දකුණු පළාත 323යි නැගෙනහිර පළාත 449යි උතුරු පළාත 269යි එකතුව 3565. මගේ ප්‍රශ්න එකට පිළිතුර ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සමතයට අනුව 2019 වර්ෂයේ පවත්වන ලද විභාග ප්‍රතිඵල මත ශ්‍රී ලංකා විදුහල්පති සේවය තුන ශ්‍රේණියේ පත්වීම ලබා දීමෙන් පසු මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රශ්න දෙක මේ වන විට රාජකාරි ආවරණ ඇලහිර වැඩබලන නිලධාරීන්ගේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි ඇත.
මම කියන්න.
ප්‍රශ්න 3 පිළිතුර ඔව්. ප්‍රශ්න 4 පිළිතුර 2023/06/30 දිනට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන ශ්‍රේණියේ ඇති වී ඇති පුරපාඩු පිරවීම සඳහා 2024 ජූනි මාසයේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය පැවැත්වීමට අපේක්ෂිතයි. ප්‍රශ්න පිළිතුර අදාළ නොවේ.
ස්තුතියි ගරු ඇමතිතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඌව පළාතේත් ඒ වගේම රටේ අනිකුත් පළාත්වලත් දමිළ මාධ්‍ය පාසල්වල විශාල ගුරු හිගයක් පවතිනවා. විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් කීපයකම උසස් පෙළ විෂය ධාරාවන් හදාරන දරුවන්ට අද වෙනකොට බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තියෙන පාසල්වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. මත මේ පිළිබඳ ඔබතුමාත් පෞද්ගලිකව දන්නවා. මේ පාසල්වල පවතින මේ දමිළ මාධ්‍ය ගුරු පුරපාඩු පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ විදිහට මේ වෙනකොට පියවරක් ගන්න සූදානමින් ඉන්නවද? එහෙම නැත්නම් ඉදිරියේදී වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
විශේෂයෙන්ම අපි උපාධිධාරීන් බදා ගැනීමට දැන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා ඔය හිඟය අපිට නිරවුල් කරගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම ගරු ඇමතුමා ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා වතු පාසල් සඳහා ගුරු සහායකවරුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් දැනටම ක්‍රියාත්මක කරගෙන යනවා.
සුදේ ගරු ඇමතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය සංජීවිතනි මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමනි, මේ දෙමළ මාධ්‍ය ගුරුවරුන් සම්බන්ධව පළත් සභාවට 13 වන සංශෝධන යටතේ ප්‍රතිපාදන තිබෙනවා සම්මත ගුරු බඳවා ගැනීමෙන් මෙපිට ඒ බඳවා ගැනීම කරන්න. මං කියන්නේ මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ දමිළ මාධ්‍ය පාසල් සම්බන්ධව තියෙන මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්න පළත් සභාව පොළඹවන්න කියලා මම යෝජනා කරනවා. ඒකට ඔබතුමාලා උත්සාහ කරනවාද කියලා ප්‍රශ්නයක් විදිහට අහන ගමන්.
ඔව් මන්ත්‍රීතුමා, ඔබගේ ප්‍රශ්න වැදගත් ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන් දැන් අපි ගුරු හිඟයට පිළිතුරක් හැටියට ගුරු බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් අපි දැන් කරගෙන යනවා. ඒ වගේම ඔබතුමා දන්නක් කරුණකි තමයි මුදල් ප්‍රශ්නේ, රටේ මුදල් ප්‍රශ්නේ තියෙන නිසා අපිට එකපාරටම මේ ගුරුවරුන් බඳවා ගැනීමේ හැකියාවක් නැහැ. අපි භාණ්ඩාගාරයත් එක්ක සාකච්ඡා කරලා වෙන වෙන මුදල් හැටියට අපි ගුරුපත්තිම ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් කරගෙන යනවා.
ප්‍රශ්නාංක 8 ආයෝජන ප්‍රවධන ඇමතුමා උත්තර දෙන්න සූදානම්ද?
මම ආනවා ඇමතුමා. කතානායකතුමනි,
දැන් සලාපිරු ඇමතුමා
මට මයික්. ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි. මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට ලැබිච්ච පිළිතුර පිළිබඳව නෙමෙයි, ඒකට අදාළ ඉතා වැදගත් කාරණාවක්. ගුරු හිංගේ පිළිබඳව මේ මන්ත්‍රීවරුන් දෙපළම කතා කරා. පිළිතුරත් ලැබුණ ගරු කතානායකතුමනි, බුදුමන්තරන් දැන් දකුණු පළාත් සභාවේ මේ වෙලාවේ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වන්න අවසන් දිනේ ඔක්තෝබර් 27 තිබුණේ. නමුත් ඒකේ තියෙන එක සුදුසුකම් අතරේ වයස අවුරුදු 35ට අඩු විය යුතුයි කියලා. ඒක ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන එකක්, ඒක ඇත්ත. නමුත් ගරු කතානායකතුමනි, මේ දරුවන්ට උපාධාරින්ට පාස්කු දින ප්‍රහාරයේ ඉඳලා කොවිඩ් වසංගතය නිසා අවුරුදු දෙකක් විතර විභාගයට යන්න බැරි වුණා. ඒ දරුවන්ගේ වරදක් නෙමෙයි, උපාධාරින්ගේ වරදක් නෙමෙයි. සර්, ගරු අගමැතිතුමා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදිහට, පළාත් සභා ඇමතිවරයා විදිහට, ගරු අගමැතිතුමනි, ඇමතුමත් මේ අධ්‍යාපන ඇමතිතුමාට මේ තීන්දුව තනියම ගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඒ අසාධාරණය නිවැරදි කරන්න අඩු ගානේ තව අවසර දෙකක කාලයක් ඒ උපාධාරී දරුවන්ට ලබා දෙන්න, ඒක ඉතා යුක්ති සහගත ඉල්ලීමක් ඒ දරුවන්ගේ.
ප්‍රශ්න අංක 10 ඔබතුමා උත්තර දෙන්නේ නැද්ද? කුමාරසිරි මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම අහනවා ප්‍රශ්නේ.
වාරි මාර්ගය ඇමතුමා උත්තර දෙන්න.
හොඳයි, ගරු කතානායකතුමනි, ආ අංක එකේ ප්‍රශ්නය අහන්නේ මේ විට ශ්‍රී ලංකාවේ වැව් ප්‍රමාණය. ඔව්, මේ වන විට දිවයිනේ යම් යම් ප්‍රදේශයන්හි වැව්වල ආක්‍රමික ශාක වර්ධනය වීමක් දැකිය හැකි. ආ අංක දෙක මෙම ශාක දිරාපත් වීම තුලින් පමණක් වැව්ගොඩ වීම සිදු නොවන අතර දිරාපත්වන කොටස් බොහෝමයක් ජලය නිකුත් කිරීමත් සමග ඉවත්වන අතර යම් ප්‍රමාණයක් රොන් මඩ ලෙස තැන්පත් වීම සිදුවේ. ආ රෝමානු අංක එක පරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්වල ජලජ ශාක ඉවත් කිරීම සඳහා වීඩ් හාවස්ට යන්ත්‍ර දෙකක් සහ වීඩ් කටර් යන්ත්‍ර තුනක් දැනට පවතින අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලැබෙන සීමිත ප්‍රතිපාදනයන් තුළ අත්‍යවශ්‍ය ජලජ ශාක ඉවත් කිරීමේ කටයුතු මෙම යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදු කරනු ලබයි. ආ රෝමානු අංක දෙක දැනට වාරි සෞභාග්‍ය ව්‍යාපෘති යටතේ කුඩා වැව්වල යම්තාක් දුරකට රොන් මඩ සහ ජලජ ශාක ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ලද නමුත් මෙම ආක්‍රමික ජලජ ශාක නැවත නැවත බෝවනම සිදුවේ. තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන සීමිත ප්‍රතිපාදන සීමාව තුළ අත්‍යවශ්‍යතාවයන් සිදු කළ යුතු ජලජ ශාක ඉවත් කිරීම ප්‍රමුඛතාවය අනුව සිදු කරනු ලැබේ. තවද මෙම ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සඳහා ජෛව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් අත්හදා බැලීම සිදු කරමින් පවතී. මෙම ආක්‍රමික ශාක භාක්ෂණය කරන කෘමීන් භාවිතයෙන් ඒ පරීක්ෂණ සිදු කරලා දැන් අත්හදා බැලීමුත් කරගෙන යනවා ගරු මන්ත්‍රීතුමා. ආ රෝමානු අංක තුන එක් එක් ව්‍යාපාරවල ගොවි සංවිධානයන් සහයෝගය ලබාගෙන මෙම ආක්‍රමික ශාක ඉවත් කිරීමේ කටයුතු යම් යම් අවස්ථාවල සිදු කර ඇත. ඉදිරියේදී මේ සම්බන්ධ ගොවි සංවිධානවල වැඩි දායකත්වයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දෙනු ලබනවා. එවැගේම සිවිල් ආරක්ෂක බලකායද සහයෝගය යොදාගෙන වැව් කීපයක ජලජ ශාක ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා. ඈ රෝමානු අංක එක වැව් රක්ෂිතය හා වැව් බැම්ම වල රක්ෂිත සීමා සම්බන්ධ වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අංක 10 ඇල ඉරක් 1986 කමා 8 ඇල ඉරක් 2014 දන්න චක්‍රලේඛය අනුව දැනට කටයුතු කරන ලබන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදම් හා නීති අංශය මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු නීතිමය වපසරිය ඇතුළත වැව් රක්ෂිතය හා වැව් බැමි රක්ෂිතය ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරනු ලබයි. තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වේලි ආරක්ෂණ අංශය නිරන්තරයෙන් වේලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්තුමය වාර්තා කැඳවීම තුළින් අධීක්ෂණය සිදු කරනු ලබන අතර වේලි අස්ථාවර වීම සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුමය ද්‍රව්‍ය අවශ්‍ය සහ භූවිද්‍යා හා විදුම් අංශය මගින් අවශ්‍ය කඩිනම් පියවර ගනු ලබනවා. ඈ රෝමානු අංක දෙක වැව් රක්ෂිත සහ වාරිමාර්ග රක්ෂිත ආරක්ෂා කිරීම සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨ භාරව කටයුතු කරන නිලධාරී නිරන්තරයෙන් ගොවි සංවිධාන පාසල් සහ වෙනත් ප්‍රාදේශීය පවත්වන කමිටුවලදී ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සහ එම රක්ෂිත ආරක්ෂා කිරීමට ජනතාවගේ සහය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ. ඈ ඉහත පිළිතුර අනුව අදාළ නොවන බව ගරු මන්ත්‍රීතුමනි දැනුවත් කර සිටිනවා.
ගරු ඇමතිතුමනි බොහොම ස්තුතියි ඔබතුමාගේ උත්තර ටිකට. හැබැයි එක කාරණාවක් සිහිපත් කරන්න ඕනේ. දැන් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 3000කට ආසන්න වැව් ප්‍රමාණයක් තියෙනවා. මේ වෙනකොට වැහි දෙකටත් වැව් ටික පිළිලා උතුරලා යනවා ගරු ඇමතිතුමා. ඉතින් අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් මේ වැව් ටික පිරිලා තියෙන රොම් මඩ වලින් පිරිලා තියෙන වැව් ටික අපිට හාර ගන්න පුළුවන් වුණොත් ජල මහද ගන්නෙම කරන්න පුළුවන්. මම හිතන්නේ අපි වැටලා තියෙන ආර්ථික මේ තත්ත්වෙන් ගොඩ එන්න. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ කරු ඇමතිතුමා මට කියන්න මේ වෙනකොට මල්ලතුයේ දලා පහළ මල්ලතුයේ ව්‍යාපාරේ කටයුතු කොතනද තියෙන්නේ? ඒ වගේම කුඩා විලච්චියේ ව්‍යාපෘතිය කොතනද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව මට පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ගරු මන්ත්‍රීතුමනි මල්ලතුයේ ජලාශයේ කඩිනමින් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාත් රජයේත් මාගේ ඉල්ලීම මත උපරිම මැදිහත්වීමක් තියෙනවා. ජනාධිපතිතුමා විසින් මෙවර චීනයේ සංචාරයේදීත් මේ ඉල්ලීම් ලයිස්තුවේදී අපි මේක මල්වතුවේ ජලාශය ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම කුඩා විලච්චිය ජලාශය දෙවනි පියවරට වැටලා තියෙන මොකද තියෙන මුදල් අවශ්‍යතාවය සහ මුදල් ප්‍රමුඛතාවය ගැන සැලකිල්ලට අරගෙන ද ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තිබ්බා වැඩ ආරම්භ කරන්න. මෙතනදී ප්‍රමුඛතාගතකරණය කරා යම් ජලාශ ප්‍රමාණයක් ඒක ඇතුලේ මල්වතුවේ ජලාශය ඇතුළත් කරලා තියෙනවායි කියන එක ගරු මන්ත්‍රීතුමා මම පැහැදිලිවම කියනවා.
ගරු ඇමතුමා, පහළ මල්වතුවේ ජලාශයේ ෆවුන්ඩේෂන් මට්ටමේ තමයි තිබුණේ. හැබැයි මේ වෙනකොට වැඩ නැවතිලා තියෙනවා. ඒ වගේම කුඩා විලක්කියත් එහෙමයි, කුඩා විලක්කියත් වැඩ ආරම්භ කරලා වැඩ නැවතිලා තියෙනවා. ඒ පිළිබඳව මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මගේ දෙවැනි අතුරු පස්සේ මම අපේ වීරසුමන මන්ත්‍රීවරු දෙනවා.
අරු වාරි මාර්ග ඇමතුමනේ, ඔබතුමා දන්නවා පහුගිය දවස්වල අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ය සභාවේදී ඔබතුමා අවධානය යොමු කරා මාතර දිස්ත්‍රික්කයේ මේ අයහපත් කාලගුණ තත්.
අරු මන්ත්‍රීතුමා එහෙන්නේ නැහැලු, හරියට මයික් එකට කතා කරන්න.
ඈ එහෙනම් ඔබතුමා ගරු අරුමාර්ගමැතිතුමනි, ඔබතුමාගේ අවධානයට පහුගිය මාත්‍යාංශ ප්‍රදේශ කාර්ය සභාවේ යොමු කරා ගරු කතානායකතුමා දන්න කාරණාවක්, මාතර දිස්ත්‍රික්ක අයහපත් කාලගුණ තත්ත්වය නිසා දීර්ඝ කාලයක් දැන් ගංවතුර තත්ත්වයක් මාස 3කට ආසන්න කාලයක්. ඒක නිසා ඒ වාරි මාර්ග පද්ධතිය තුළ තියෙන අවහිරතාවයන්, ඒ ප්‍රශ්න ගණනාවක්, ඒ වගේම නිල්වලා ගඟ හරහා තිබිච්ච ලවණ බාධකයේ ඉදිකිරීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න තමයි මේකේ මූලික කාරණා තිබුණේ. ලවණ බාධකයේ තිබිච්ච අර සීට් ෆයිල් එක දැන් ගලවලා ඉවරයි. ඔබතුමා සහ සියලු අමාත්‍යාංශ මැදිහත්වීම තුළ සීට් ෆයිල් ගලවලා ඉවරයි. දැන් අර බයිපාස් ඇල හරණ එක තමයි තියෙන්නේ. නමුත් එතන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරන කතානායකතුමනි, මේට අවුරුද්දකට සමහරට කලින් අර කරදිය බාධකයේ ලවණ බාධකයේ ඉදකරන්න ඉස්සෙල්ලා ඕට බෝඩ් එක නිල්ලා ගඟ හරහා සනිකරම වැලිකොට්ට බැම්මක් හැදුවා. ඔබතුමා දන්නවා ඔය වැලිකොට්ට බැම්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් දැනුවත් තමයි කරේ. ඒ වැලිකොට්ට බැම්ම ලවණ බාධකය ඉදුණයින් පස්සේ ඉවත් කරලා තියෙන්නේ ගඟ හරහා ඉදිවෙච්ච වැලිකොට්ට බැම්මෙන් 125ක් විතරයි. 175ක් දැන් නිල්ලා ගඟ පතුලේ සහ ගඟ තුල තියෙනවා. ඉතින් වතුර බහින්නේ කොහෙන්ද? ඉතින් අද වෙනකොට මාස දෙකක් වතුර ටැංකිය වගේ පිරලා විශාල ප්‍රදේශයක් බරපතල පීඩාවට ගොබුරක් කරලා 15,000ක් විතර ප්‍රමාණයක් වීදාට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ නිල්වලා ගඟ හරහා තියෙන වැලිකොට්ට බැම්ම කඩිනමෙන් ඉවත් කරන කියන මේදීත් මේක ජල සම්පත් අමාත්‍යාංශයත් ඒක බක් කියන්න ඕන. ඒ මැදිහත් වෙලා කරන්න කියන කාරණා සිහිපත් කරන ගමන් කරු ඇමැත්තමනේ අර ඇල මාර්ග ටික හරි පාදන්න ඔබතුමා අනුමැතිය ලබා දුන්නා. අපේ දන්ත සූත්‍ර ටිකක් දෙන්න. ඒ නිලධාරීන් ගිහිල්ලා බැලුවා. නමුත් නෛතික සහ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රශ්නයක් නිසා ඒ යන්ත සූත්‍ර 6-7ක් අවශ්‍යයි. එක යන්ත සූත්‍රයක් විතරයි මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා විශේෂ මැදිහත් වීමක් වෙන්න කියන කාරණාවත් ගරු ඇමැත්තමනේ මම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරනවා. කතානායකතුමා ඩලස ඇමැත්තමා හොඳටම දන්න කාරණාවක්. අකුරැස්සේ හොන්දකොට සහ පානඳුගම තියෙන වාරි මාර්ග ස්පිල් දෙක, ජලය පිට කරන ස්පිල් දෙක, ඒ ස්පිල් දෙක නිසා බරපතල ප්‍රශ්නයක් දැන් මාස දෙකක් තුල 15 වතාවක් යට වුණා. ප්‍රධාන මාර්ග දෙකක් අකුරස්ස ගම්රුපිටිය මාර්ගය, අකුරස්ස සියඹලාගොඩ මාර්ගය මාස දෙකක් තුල 15 වතාවක්. දැන් මේ ස්පිල් එක විසඳුමක් නෙවෙයි. දැන් මේකට විද්‍යාත්මක විසඳුමක් වාහන මාර්ග දෙපාර්තමේන්තුවේ කාලයකට කලින් කියලා තිබුණා. ඒක නිසා වහාම ඒ සඳහා මැදිහත් වෙනවාද නැද්ද කියන කාරණාවත් ඔබතුමාගෙන් දැනගන්න කැමැති. ඒ හොන්දුගොඩ සහ පානඳුගම කාරණාව සම්බන්ධව මේ නිල්වලා ඛේදවාචකයෙන් මතුවෙච්ච ප්‍රශ්න සම්බන්ධව වාරි මාර්ග සම්බන්ධ කාරණාවත් ඔබතුමා වහවහාම හැකෙක්මනින් අර ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නෙට මැදිහත් වෙච්ච වගේම මේ ප්‍රශ්නෙ විසඳන්න මැදිහත් වුණොත් ලොකු දෙයක් මහතරට අවිලා ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන කියන ඉල්ලීම කරනවා.
දැයි ගරු මන්ත්‍රීතුමනි, ගින් ඔය ලවණ බාධකේ සම්බන්ධයෙන් ගත්තහම ඔය නිල්වලා මේක ඇත්තටම පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා අපිට පේරෙනවා. ප්‍රායෝගිකව ගත්තත් ඔබතුමාලා කතානායකතුමා මහජන නියෝජිතව ඇවිල්ලා ඒ ගොවි සංවිධාන නායකයෝ එක්ක කරපු පැහැදිලි කිරීම ඇතුළේ අපි දකිනවා පැහැදිලි ප්‍රායෝගික ගැටලුවක් එතන තියෙනවා. ඒ වගේම තමයි වාරි මාර්ග අමාත්‍යාංශයේ පැත්තෙන් පෙන්වන අවධානම මේ ලවණ බාධකයේ ඉදි කරලා තියෙන වේල්ලක් විදියට නෙමෙයි. එතකොට දීර්ඝ කාලයක් වතුර තැම්පත් වීමේදී මේ ගලවා යෑමේ අවධානමක් තියෙනවා කියන එක. මොකද වේල්ලක් විදියට හැදුවා නම් ඒකේ ආරක්ෂාව ප්‍රශ්නයක් නැහැ කොච්චර ජලය රැඳිලා තිබ්බත්. ඉතින් මෙන්න මේ අවධානමත් එක්ක තමයි
ජල සම්පත් අමාත්‍යාංශයට දිගින් දිගටම අපි කිව්වේ මේ වේල්ල එක කොටසක් ඉවත් කළා හරි එතනින් වතුර ටික බස්සන්න කියලා. ඒ වගේම තමයි ඔබතුමා කිව්ව ඔය වැලිකොට්ට ගහලා ඒ තියෙන වැඩපිළිවෙලත් එක්කත් අපි සාකච්ඡා කරනවා. නව ඒ කියන්නේ දැන් තව මම ඉල්ලීම කරේ CCB එක යොදවලා, ඒ කියන්නේ දැන් ඕනම වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ වෛද්‍යවරයාගෙන් ගත්ත ප්‍රතික්‍රමයට එහා යන්න වෙනවා නම් සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්නවා, දෙවැනි උපදේශයක්. ඉතින් ජල සම්පත් මණ්ඩලයට කිව්වේ අපි දැන් මේ කලින් ඒ තාක්ෂණය දීලා තිබ්බේ හයිඩ්‍රොලික්ස් එකෙන් අපි ඉල්ලුවේ CCB එක හරහා මේක කරන්න කියලා. මම හිතනවා දැන් ඒකට කැබිනට් පත්‍රිකාවකුත් අපි දාලා තියෙනවා, ඒ අනුමැතියත් එක්ක ඒ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ගලවලා ඉවත් කරපුවාම දැන් අගෝස්තු මාසෙම ජලය නැති වෙයි කියන ප්‍රශ්නේත් සැලකිල්ලට ගන්න වෙනවා ජූනි, ජූලි, අගෝස්තු වල. ඒ වගේම තමයි ඔබතුමා කිව්ව පාලම් වල ප්‍රශ්නය, ඒ සම්බන්ධවත් අද සාකච්ඡා කරලා පියවරක් ගන්න මැදිහත් වෙනවා. ඉක්මනින් එවන්නම් අනිත් දිස්ත්‍රික්ක එක තියෙන ටිකක් බලලා එවන්නම්.
ඔව් ජය මාමන්තිතුමා.
ගරු ඇමතුමනි, ඔබතුමාගේ අවසරතු කතානායකතුමාගේ විශේෂයෙන් පෞගේ දවස්වල වාර්තා වුණා මේ මින්නේරිය ජලාශයේ වතුර යම් මට්ටමකට ඒ කියන්නේ ගොවි බිම් වලට අවශ්‍ය නොවන වෙලාවක උදාහැරීමක් කරලා ජල මට්ටම අඩු කරයි කියන කාරණේ. මේ ගැන ඔබතුමාට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනා මේ අවස්ථාවේ.
නැහැ මේ ගරු මන්ත්‍රීතුමා, දැන් මම නියෝජනය කරන දිස්ත්‍රික්කය එහෙම කිසිදු උදාහැරීමක් සිදු කළා නැහැ. එකම දේ අපිට ජලය ලබා දෙන්න මොරගහ කන්දේ ජලය තිබුණේ නැහැ. ඒ වගේම තමයි මොරගහ කන්ද හදන වෙලාවේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ලබාගද්දී යම් එකඟතාවයක් තිබිලා තියෙනවා ජූනි, ජූලි, අගෝස්තු මාසවල ජල මට්ටම සම්බන්ධයෙන්. එතන මෙන්න මේ මතවේදය තමයි තියෙන්නේ. ඉතින් ඒක ගිවිසුමකට යන්න කියලා, නමුත් ගොවි සංවිධානත් ඒකට විරුද්ධයි. ඇත්තටම දැන් මේ කෘෂිකර්මය ප්‍රමුඛතන, ඒ වගේම තමයි වෙලාවකට සතුන්ටත් බොන්න වතුර නැති වෙනවා. ඒ නිසා වැව්පිටියත් මේ කෘෂිකර්මයට ප්‍රමුඛතන දීලා අපි කටයුතු කළ යුතුයි කියන එක තියෙන ඉතින් එදා රජ දවසින් නම් තිබ්බ ප්‍රතිපත්ති ඒක. ඒකට අනුව කටයුතු කරන්න මැදිහත් වෙලා ඉන්නවා.
ඔබ ස්තුතියමත්තුමා. ඔබතුමාට නිල්වලාගංගේ ප්‍රශ්නේදී මම ඊයේ පරිමාර්ග අධ්‍යක්ෂතුමාගෙන් ඉල්ලීමක් කරා, ඒ අර දැනට තියෙන යන්ත්‍රයට තව තෙල් ටිකක් දීලා පල්ලෙහා ගඟේ බැම්මෙන් පහල ටික සුද්ධ කරලා ගඟේ ගඟ පාදලා දෙන්න කියලා. ඒ කටයුත්ත ඔබතුමා පොඩ්ඩක් අවධානය යොමු කළා, ඒක ඉක්මන් කෙරුවොත් හොඳයි කියලා මම ඔබතුමාට මතක් කරනවා.
මේ ගරු කතානායකතුමනි, මේ ඒ තියෙන එකට ඩීසල් දෙන්නම්, තව පුළුවන් නම් යන්ත්‍රෝපකරණ එහෙට එවන්න, ඒ ටිකත් එවන්න කටයුතු කරන්න.
ඔව් දැසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම දැන් ඊයේ විවාදෙට මට වෙලාවක් ඉල්ලුවා විපක්ෂයේ අපේ ප්‍රධාන සම්විධායකතුමාගෙන් ලැබුණේ නැහැ. දැන් පක්ෂයේ විදියට මගේ පක්ෂ සමාජිකත්වයක් තහනම් කරලා තියෙනවා. මම ඒකට දැන් උසාවියේ නඩුවක් යනවා. එතකොට මට පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදියට මගේ කාර්යභාරය ඉස්සර කරන්න වෙලාවක් මට කොහෙන්වත් ගන්න විදියක් නැහැ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේක විශේෂ කාරණයක්සේ සලකා බලලා විවාදයකදී අපිට කතා කරන්න වෙලාවක් හම්බෙන්නේ නැත්නම් හිටපු මේ ක්‍රීඩා ඇමතිවරයා විදියට ඊයේ මට අදහස් ගණනාවක් තිබුණා ගරු කතානායකතුමා මේකට ඉදිරිපත් කරන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉල්ලනවා කරුණාකරලා ඔබතුමා මේකට යම් ගෞරවනීය විදියට මේ කල්පනා කරලා මට කතා කරන්න වෙලාවක් හදලා දෙන්න. මොකද හේතුව විපක්ෂය අපි වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට. නමුත් මට පක්ෂය තහනම් කරලා තියෙන නිසා මට කොහෙන්වත් වෙලාවක් ගන්න බැරි තැනකට දැන් මම පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මට කරුණාකරලා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදේ ආරක්ෂා කරලා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.
ඔබ ස්තුතියි මන්ත්‍රී. ඔබතුමා කතා කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාවල මට කලින් කියන්න, මම ඒකට කතා දෙපැත්තටම කතා කරලා වෙලාව කොහොම හරි ලබලා දෙන්න. ඔව්
ඉවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ බුලවරද්ද ගත්තේ ඔබතුමා. තරහ වෙන්න එපා කිව්වට. මොකද පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තුවේ එන පක්ෂයෙන් වෙලාව දෙන්න ඕන. ඒතකොට දායතිරි ජාතිකර මන්ත්‍රීතුමාලා ආවේ පොහොට්ටුවේ. පොහොට්ටුවේ තමයි වෙලාව දෙන්න ඕන. නමුත් පක්ෂ දායකරැස්වීමේදී මේ කතා වුණාම අපි අනුකම්පා කළා. පොඩ්ඩක් ඉන්නකෝ. අපි අනුකම්පා කරලා ඒ අය විපක්ෂේ වාඩිු නිසා අපේ වෙලාවේ කොටක් දුන්නා. අපි එතකොට අපි දෙන්නේ පක්ෂයට. අපි දෙන්නේ පක්ෂයට. එතකොට මේ පක්ෂේ නායකයා මම දන්නා තරමට අපි හිතමු ගරු ජනාධිපතිතුමා. ඉතින් එතුමා තමයි නියම කරන්න වෙලාව. ඉතින් ජනාධිපති හිතමු ජනාධිපතිතුමාත් එක්ක තියෙන ප්‍රශ්නේ විසඳන්න කියලා මම ගරු දැයිතුනි මගේ මිත්‍රයෙක් කියනවා.
ඔය ප්‍රශ්නේ ගරු මන්තෝ මම විසඳන්න කතා කරා.
හිතමු ජනාධිපතිතුමාත් එක්කනේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ අපිත් එක්ක නෙමෙයිනේ.
මම විසඳගන්න. ලංස මන්ත්‍රීතුමා මොකද කියන්නේ?
අරු කතානායකතුමනි
ඉන්න විසඳන්න.
ජයසිරි ජයසේකර මැතිතුමා මතු කරපු කාරණාව ඉතාමත් වැදගත් කාරණා.
ඔය ප්‍රශ්නේ මම විසඳන්නම් එමෙතුමා.
මම මන්ත්‍රීවරයෙක්ටම අවස්ථාව දෙන්න ඕනේ. පක්ෂ නායක රැස්වීම.
ඒක නිමෙනවා කිරියල්ල.
ගරු කතානායකතුමා පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගත්තා නම් ගරු මන්ත්‍රීවරුන්ට විපක්ෂින්න මන්ත්‍රීවරුන්ට වෙලාව දෙන්න ඒක දෙන්න ඕනේ. එහෙම දෙන්න බැරි නම් පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව නොගෙන ඉන්න ඕනේ.
ඒ
නිසා ගරු කිරියල්ල මැතිතුමා පක්ෂ නායක රැස්වීමේදී ගත්තා නම් ඒ වෙලාව දෙන්න.
වෙලාව මට කලින් දන්වන්න ඔබතුමාලට අවශ්‍ය වෙලාව අවශ්‍ය වෙලා. ඔව්.
අපි වෙලාව දෙන්න තීඩේ කරේ පක්ෂයට.
ඔව්.
ඒතකොට පක්ෂිනා කියා ගරු හිටපු ජනාධිපතිතුමා.
හරි හරි මන්.
මම ඉල්ලීමක් කරනවා මේ අපේ ජයසිරි ජයසේකර මැතිතුමාට බුලත් අතක් ගිහිල්ලා හිටපු ජනාධිපතිතුමාට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා.
හරි. හරි හරි. හරි හරි. අපි
වෙන මොනවාද මට කියන්නේ තියෙන්නේ?
හරි හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒකයි මම කිව්වේ ඔක දුරදී ගෙනියන්න නැතුව ඔක ඉවර කරමු කියලා. ඔව්. අනුර කුමාර සනායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, දැන් විපක්ෂෙන් ආණ්ඩුවේ සිට විපක්ෂයට වාඩි වුණු මන්ත්‍රීවරුන්ට වෙලාව ලබා දීම හරි. ඒක කාණ්ඩයකට ලබා දෙන එක හරි. හැබැයි දැන් මේ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් එම පක්ෂෙන් තහනමක් කරලා ඔහුට කාලය ලබා දෙන්නේ නැත්නම් ඒක වැරදි. මොකද ඔහු පක්ෂක සමාජිකෙක් වෙන්නේ පක්ෂේ. දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එනිසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අදාළ කරුණු ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන්නුන ඔබතුමා විසින් ඉදිරිපත් කරම මම හිතන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන දිනවල ඔබතුමාට දැනුම් දෙන්න කියලා. ඒ අනුව ඔබතුමා කාලය වෙන් කරලා දෙන්න එතුමාට කියන එක මගේ තිල්ලිම තියෙනවා.
කොමිසුරි, ඔව් දයාසිරි මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා, මම අපේ ජනාධිපතිතුමාට බුලත් අතක් දීලා බේරගන්න එක මම වෙනම කරගන්නම්. ඒකට කිරියල්ල මහත්තයා මැදිහත් වෙන්න ඕනේ නැහැ. මම කිව්වේ ඔබතුමාට බොහොම සාධාරණ කාරණා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඒ පිළිබඳව ගන්න පියවර.
ඒ ඔබතුමා මට කලින් දන්වන්න මම මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න.
Thank you sir.
දෙවන වටේ ප්‍රශ්නය ප්‍රශ්න අංක 1. අපේ 37 නායක මන්ත්‍රීතුමා ප්‍රශ්නේ දෙවෙනි සැරේත් අහන්නේ නැද්ද?
මම පරි. සභාගත මම දන්නේ නැහැ ප්‍රශ්න.
ප්‍රශ්න අංක 2. මිලන් ජයතිලක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ කවුරු හරි අහන්න.
සභාගත
ප්‍රශ්නාංක 3. චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමාගේ ප්‍රශ්නේ
ආනවා.
ප්‍රශ්නාංක 7.
ආනවා. මට
මයික් එක දෙන්න. වාරිමාර් කෘෂිකර්ම ඇමතුමා උත්තර දෙනවාද ඒකට? මේ උත්තරේ
ප්‍රශ්නගත ගන්න.
සභාගත කරන්න. බොහොම ස්තුතියි. 27-2 යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒක ඊළඟ දිනට කල් ගත්තා මේ ගරු සභානායකතුමා. දැන් අපි ප්‍රශ්න වාරිය අවසන් කරුවා. ඔබතුමාට දෙන්න පුළුවන් මේ 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 සභාගත කරන්න පුළුවන් වුණා. ඔව්. ඔක වෙලා ඉවරයි.